2017 වසරේ 5 මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මයේ තේරුම් ගන්න යනුවෙන් අදහස් කරන්නේ ඔබේ සිතම ඔබව තේරුම් ගැනීම. ධර්මයේ තියෙන්නේත් ඔබ ළඟ, අධර්මයේ තියෙන්නේත් ඔබ ළඟ, ලෝකයේ තියෙන්නේත් ඔබ ළඟ, ලෝක නිරෝධයේ තිබෙන්නේත් ඔබ ළඟමයි. ඉතින් ගොඩාක් දෙනෙකුට නිවන සාගන් බැරි වෙලා තියෙන එක පිටින් ලැබෙන දෙයක් හැටියට කල්පනා කරලා පිටින් සාගන්නට උත්සාහ කරන නිසා දුකමයි පවතින්නේ, දුක තමයි නිරෝධවන්නේ, දුකෙන් නිදහස් වීම තමයි නිවන කියන්නේ. එහෙම නැතුව නිවන කියලා දෙයක් අමුතු දෙයක් නැහැ ලෝකේ. එවන අපේ ආධ්‍යාත්මය තුළ තේරුම් කරගන්න ඕන ගැටලු කාරණාවන් වලට මූල සාධකය ඒ තේරුම් ගන්න තරමට හැම මොහොතකම ඒ තනත්තා දුක්ඛ සත්‍ය තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ප්‍රඥාවෙන් අවදීෙන් බැලූ කල්හි ඕනම ගැටලුවක් විසඳිලා යනවා. මොකද හේතුව අවසාන කෙළවරට යනකොට පේන දෙයක් තමයි මේ කිසිවක් අපේ නෙවෙයි, මගේ නෙමෙයි කියලා තේරෙනවා. ඒතර මමෙක් හදාගන්නවත්, මගේ කියලා දෙයක් හදාගන්නවත් පුළුවන් කමක් නැහැ කියලා යථාවබෝධය කරනවා. එහෙම යථාවබෝධය කරනකොටම මනස නිදහස් වෙලා යනවා. නිදහස් වෙලා ගියාට පස්සේ අර පුජ්ජල මානය කියන එක නැති වෙනවා. පුජ්ජලත්වය කියන එක නැති වෙලා යනවා. ඊට පස්සේ ලෝකේ දේවල් දකිනවා, අහනවා, සිතනවා, කල්පනා කරනවා. නමුත් එහෙම කළාට කවමදාකවත් එයාට පුජ්‍යලත්වයකින් ස්වභාවයකින් ඒක දැනෙන්නේ නැහැ. ස්වභාවයක් හැටියට ඒක දැනෙනවා. හරි දේ හරි විදියට, වැරදි දේ වැරදි විදියට ආදී වශයෙන් එයාට දැනෙනවා. නමුත් පුජ්‍යලත්වයෙන් දැනෙන්නේ නැහැ. ලස්සන දේ ලස්සන විදියට, අවලස්සන දේ අවලස්සන විදියට, රස දේ රස විදියට, නීරස දේ නීරස විදියට දැනෙන නමුත් පුජ්‍යලත්වයෙන් නෙමෙයි. ඒ නිසා සියලු දෙනාටම ඒ සාධාරණ ඒ චෛතසික වැඩ කරනවා. ඒව තියෙනවා. ඒ අරමුණ ස්පර්ශ වෙන එක, හැපෙන එක පවතිනවා. නමුත් පුජ්‍යලත්වේ නෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පුජ්‍යලත්වේ තිබුණාම මේ බොහොම බරපතල සිද්ධි ධාමයක් බවට පරිවර්තනය වෙනවා. ඒ පුජ්‍යලත්වේ ස්වභාවය තමයි සම විටම මම කියන පසුබිමක් නිසා ඒකේ පීඩනය, ඒකේ දුක වැඩි වෙනවා. මගේ කරගත්තාම දුක වැඩිනේ ඕනම දෙයක් නේද? වාහනයක් කියලා උදාහරණයක් ගත්තොත් ඒ වාහනේ මගේ වාහනේ වුණාම, ඒ වාහනේ හීරුණාම, හැප්පුණාම පීඩා දැනෙන්නේ නේද? අනුගේ වාහන පාරේ හැපිලා තියෙනවා, අපි දකින්නවනේ, කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මගේ වාහනේ ආනේ වගේ. ඉතින් මගේ සිතිවිලි වුණාමත් එහෙම තමයි. මගේ අරමුණු වුණාමත් එහෙම තමයි. මගේ මගේ කියන පසුබිම ගත්තාම ආන් එහෙම තමයි. එහෙම පසුබිමක් ඇති වුණාම දැනෙන්න පටන් ගන්නවා ඒක වැඩි. එහෙමනම් තේන්නේ භෞතික දේ උදාහරණයකින් ගත්තා, මගේ කරගත්තා මේක මට වේදනාව දනවන විදිය. ඒ වගේම තමයි අපේ සංකල්ප, අපේ තණ්හාව, අපේ මානය, මමත්වය මගේ කියලා ගත්ත තැන කොහොමද වේදනාව? අර වගේම තමයි. දැන් මේ කය වයසට යනවා, මගේ කියලා ගත්ත නිසා දුක් වෙනවා. ඉතින් අපි මගේ කියලා ගත්තපු දේවල් ගණන් හදන්න බෑනේ කොච්චරද කියලා, ගොඩායිනේ. සීමාවක් කරන්න බෑ. ඒක බොදහක් තියෙනවා. මගේ නොවන්නේ මොනවද? හොඳත් මගේ, නරකත් මගේ, ප්‍රතික්ෂේපයත් මගේ, අනුමැතියත් මගේ. ඉතින් අපේ මේ ස්වාමීන් වහන්සේලා මේ මිනිසුන්ගේ කෙලෙස් නසන්න හදන ප්‍රතික්ෂේපයෙන්. මේ ප්‍රතික්ෂේපයෙන් කෙලෙස් නසන්න බැරිය. තේරෙනවානේ? ඔක්කොම සියලුම දේවල් කොතෙන්ද ගැනෙන්නේ? ඒව ගැනෙන්නේ මනෝභාවයන් තුලට ගැනෙන්නේ. සියල්ලම මනෝභාවයන්. මොන විදියෙන් ගත්තත් මනෝභාවයන්. එහෙමනම් අපි මනෝභාවයකට පැටලෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. මනෝභාවයකට පැටලෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. පැටලීමෙන් අපිට අර නිත්‍ය මංගල පරම සුන්දර තැනකට එන්න බෑ. මනෝභාවයන් වල පැටලීමෙන් නිත්‍ය මංගල පරම සුන්දර තැනකට එන්න බෑ. දැන් අපේ පරමාර්ථය මොකද්ද? නිත්‍ය මංගල පරම සුන්දර තැනකට ඇමිනෙන්න. ඒක තමයි පරමාර්ථය. ඉතින් නිත්‍ය මංගල පරම සුන්දර වූ තැනකට පැමිණෙන්න අපිට අත්හරින්න ටිකක් වෙනවා. මෙන්න මේ කොටස් දෙක අත්හරින්න වෙනවා. රූප රාගයයි අරූප රාගයයි. අතික්‍රමණය කරන්න ඕන, අභිභවා යන්න ඕන රූප රාගයයි අරූප රාගයයි. මේ වචන දෙක හරි පැතුරුණු වචන දෙක අපේ නතුනේ. මුළු සමස්ත සමාජය තුළම අපි භාවිතා කරන අන්ත දෙක. එහෙමත් නැත්නම් ඇත නැත. එහෙම නැත්නම් කැමැති අකමැති. ආදි වශයෙන් ගන්නා වූ සමස්ත ලෝකයේ ද්විත්වය මේ රූප රාගය අරූප රාගය තුලත් තියෙනවා. පුජ්‍යලත්තේ විසින් මවන, නිර්මාණය කරන, රඳවා ගන්න, පවත්වාගෙන යන දෙයක් තමයි මේ රූප රාගයයි අරූප රාගයයි. තමන්ගේ ඥාන දර්ශනය මේ අතික්‍රමණය කළ යුතුයි, අභිභව දැකිය යුතුයි. හොඳට බලන්න, ඉන්ද්‍රියන් නැමැති සිරකූඩුවේ ඉඳගෙන බලද්දී පෙනෙන ලෝකයයි එතනින් එළියට ඇවිල්ලා බලන ලෝකයයි බලන්න. සියලුම මිනිසුන් සිරකරුවා. ඉන්ද්‍රිය සිරකරුවා. ඉන්ද්‍රිය සිරකරුවන්ට තියෙන්නේ තමන්ගේ සිරගෙට දාන කෑමක් මොනවාරි කාලේ ජීවත් වෙන්න. ඉන්ද්‍රිය සිරකරුවන්ටත් මේ විශ්වය තුළ පැතුරුණු ඒ විශ්ව ධර්මය, විශ්ව නිදහස ලබන්න බෑ. තේරුණා නේද? ඒ විශ්ව නිදහස ලබන්න බෑ ඉන්ද්‍රිය සිරකරුවන්ටත්. ඉන්ද්‍රිය සිරකරුවොත් කරන්නේ කූඩුවට දාන කෑමක් කාලා ජීවත් වෙනවා වගේ. ඒ ඉන්ද්‍රිය සිරකරුවන්ට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රියන් පහෙන් දාන දෙයක් තමයි භුක්ති විඳින්නේ. එතකොට මුළු මහත් ලෝකේම ආගම් කියන්නේ ඒ ඉන්ද්‍රිය සිරකරුවන්ට දාන කෑමක් තමයි. ජාතිය කියන්නේ එහෙම එකක් තමයි. සංස්කෘතීන් කියන්නේ ඒව එහෙම එකක් තමයි. ඊට පස්සේ නියම නොයෙකුත් විදිහේ ප්‍රත්‍ය සමූහයන් ලෝකයෙන් ලබා දෙන දේවලුත් අර ඉන්ද්‍රිය සිරකරුවන්ට හම්බ වෙන කෑම. ඒව කනවට ඇරෙන්නේ ඊට වැඩි දෙයක් ඒගොල්ලන්ට එළියට යන්න බෑනේ. එළියට ගියොත් මේ නිදහසේ ලෝකේ දකින්න පුළුවන්. ඉතින් ඒ ඉන්ද්‍රිය සිරකරුවා ඒක ඇතුලේ තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත දේවල්ම අනුභව කරමින් වාසය කරනවා. ඒ කෑම ගැනම කතා කරනවා, ඒ දේවල් ගැනම කතා කරනවා. සිරකූඩුවක් ඇතුලේ ඉන්න මිනිස්සෙකු මෙන්ම ඒ ඉන්ද්‍රිය සිරකරුවා ඉන්ද්‍රිය සාපේක්ෂිත එයින් එහාට යන්න බැරුව දුක් විඳිනවා. ඉතින් බලන්න මුළු ලෝකෙම එකිනෙකාට එකිනෙකාට කෝටි 800ක් 700ක් 800ක් ඉන්නවනම් ඒ ප්‍රමාණයටම හැම කෙනා ළඟම මොකද්ද තියෙන්නේ? ඉන්ද්‍රිය සිරකූඩුවක් තියෙනවා. ඉන්ද්‍රිය සිරකූඩුව අසරණයි කියන්නේ මේ ලෝකෙ දකින්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තනි කරම ජීවත් වෙන්නේ ප්‍රත්‍ය වලින්. ඒ කියන්නේ කොහොමද මේ ප්‍රත්‍ය කලේ ඒගොල්ලන්ගේ ඔළුවට යමක්, ඒකෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එහෙන් දැක්කේ මොනවද? කනට කිව්වේ මොනවද? කනට කිව්වා නම් ඒක ආගම වෙනවා. කනට ඇහුණා නම් ඒක ජාතිය වෙනවා. ඈ කනට ඇහුණා නම් ඒක රට වෙනවා. ඒ වගේ ප්‍රත්‍ය වෙන්නේ මොනවද? ප්‍රත්‍ය අනුභව කරමින්, සංස්කාර අනුභව කරමින් ජීවත් වෙනවා. සබ්බේ සත්ත ආහාර පිටිකා කියලා කිව්වේ ඉතින් සියලු සත්ත්වෝ ආහාරෙන් ජීවත් වෙනවා කියන එකේ අදහස් වෙන්නේ එකක් තමයි, මොනවා හරි කෑමක් ගන්න ඕනේ ශරීරයටත්. මම හිතන්නේ ඊට එහා පරමාර්ථ ප්‍රශ්නයක් අහන නිසා උන්වහන්සේලා පෙන්වුවේ මේ සියලුම අය මේ ඉන්ද්‍රිය ආහාරය කරගෙන තමයි ජීවත් වෙන්නේ. කටින් විතරක් නෙමෙයි ආහාර ගන්න, ඇසින් ආහාර තියෙනවා, කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ආහාර තියෙනවා. ඒ සියල්ලම දොරටුනේ. ඒ සියල්ලක්ම දොරටු. ඒ සියල්ලකින් ආහාර හම්බෙනෝ ඒ ආහාර සීමාව විතරයි කල්පනා කරන්නේ. ඒ අය කවදාවත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් විශ්වාස කරනෝ නෑ මේ ඉන්ද්‍රියන් පහට පේන දෙයට වඩා දෙයක් ලෝකේ තියෙනවා. ඉන්ද්‍රියන් පහට පේන දෙයට වැඩිය දෙයක් ලෝකේ තියෙනවා. ඉන්ද්‍රියන්ට හසු නොවන දෙයක් ලෝකේ තියෙනවා. එතකොට කල්පනා කරන්නේ එහෙනම් ඉතින් ඉන්ද්‍රියන්ට හසු කරගන්න බැරි නම් අපිට ඒක අවබෝධ කරගන්න බෑනේ කියන මට්ටමේ තමයි ලෝකේ 85%ක්ම ඉන්නේ. මේ 15%ක් 10%ක් තමයි මේ සුළු පිරිසක් ඉන්නේ. මේ ඉන්ද්‍රියන්ට වඩා දෙයක් ලෝකේ තියෙනවා. ඉන්ද්‍රියන් අභිභවය යහ හැකි, ඉන්ද්‍රියන් දමනය කළ හැකි, ඉන්ද්‍රියන් ඉක්මවිය හැකි කියන චින්තනයේ දර්ශනයේ ඉන්නේ බොහෝම සුළු පිරිසක් විතරයි. අනිතයි ඔක්කොම කවි සින්දු ගායනා කර කර ඉඳලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. ඊට පස්සේ ඉතින් කර්මානුරූපව සංසාරයක් හදාගෙන යනවා. නමුත් ඉතාම සුළු පිරිසකට මේ අවකාශය ලැබිලා තියෙනවා. ඉන්ද්‍රියන්ට වඩා දෙයක් ලෝකේ තියෙනවා. දැන් අපි හැම දෙයක්ම ඉන්ද්‍රිය සාපේක්ෂිතව බැලුවොත් මොකද්ද වෙන්නේ කියලා මොහොතක් බලන්න. ඔබේ පෙර මතකයක් අවදි කරන යම් සටහනක් හිතේ තබා ගැනීම පමණයිනේ වෙන්නේ. දැන් මේ වචන ඔබට ඇසෙනවා කියලා ඔබ හිතනවා. ඔබට තේරෙනවා කියලා ඔබ හිතනවා. ඇත්තෙම වේගයෙන් සිදුවෙන්නේ කුමක්ද? අතීත සංඥාව මේ වර්තමානයේ වචනය සමග ගැටෙනවා වේගයෙන්. ගැටුණු සැනින් එක් එක්කෙනා භාෂාව ශාස්ත්‍රීය මට්ටම දන්න ප්‍රමාණයට ඒකේ සාරය අරගන්නවා. මෙතන ඉන්න සමහර පින්නතුන් ඉන්න පාලි වචනයක් කිව්වම මතක දන්නේ නැහැ. එතකොට යාට ඒක සංඥාව ගැටින්නේ කල්පනා කරමින් ඉන්න කොහොමද මම ඒක ගන්නෙ ආඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කිව්වා මොකද්ද මේ ආඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන්නේ කියලා එයා කල්පනා කර නොදන්න වචනයක්නේ අපි කාට වුණත් එහෙමයි නොදන්න වචනයක් ඇහුනාම එයාට කිසි දෙයක් එන්නේ මේක බැන්නත් දන්නෙත් නැහැ ආ සබ්බේ අසබ්බේ වචනේ අද දන්නෙත් නැහැ ආදි වශයෙන් එයා කල්පනා කරනවා ඉතින් එහෙමනම් මේ තේරෙනවයි කියන එක තුල ඇති වෙන්නේ කුමක්ද කියලා Taman තේරුම් ගන්න බොහොම වේගයෙන් සිද්ධ වෙන සිද්ධාමය අපි දෙක පුරුදු වෙලා වේගයෙන් පුරුදු වෙලා මතක් කරන්න ඕනේ දැන් අපි හිතමුකෝ අපි වැඩි ඉංග්‍රීසි භාෂාව දන්නා වුණාට ඉංග්‍රීසි භාෂාව පාවිතාවට ගන්න නැති පිරිසක් කියලා. ඒකෙන් මොනවහරි විශේෂ වචනයක් ඇහෙනවා. ඇහිච්ච ගමන් ඒ වචනේ පාඩම් කරලා තියෙනවා මතකයි සැරයක් දෙකක් භාවිතා කරලා තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න ඕන නේද මේ වචනේ තේරුම හොයාගන්න. නැත්තම් පොත බලන්න ඕන. නැත්තම් මෙන්න මේ වගේ ළඟින් යන අර්ථයක් තිබුණේ කියලා එයා හෙමින් සැරේ ඒ අර්ථයට කිට්ටු වෙනවා. නමුත් අපිට දැන් මේ සිංහල භාෂාවේදී දැන් ඒක එහෙම වෙන්නේ නැති වෙන විදිහට මේක භාවිතා බහුලී කතා වෙලා දැන් වේගෙන් මේක සිද්ධ වෙනවා. දැන් සිද්ධ වෙනවා කියන වචනේ බලන්න සිද්ධ වෙනවා. මොකද ඒකේ මීන් එක දැන් දන්නවා වේගෙන් දන්නවා. හැබැයි ක්‍රියාවලිය මොකද්ද? අතීතය මේ වර්තමානයේ වචනයත් එක්ක වේගෙන් නිෂ්පර්ශ වෙලා පත් වෙනවා. හරියට අර වාහනයක් වගේ තමයි. වාහනයක අපිට ඒ තියෙන ක්‍රියාවලිය වේගවත් නිසා ඒක පේන්නේත් නැහනේ. වේගයෙන්ම ওই පිස්ටන් එකක් එනකම් පත් වෙවි ඉහළට පහළට ගමන් කරමින් හතරක් දෙකක් හෝ හතරක් හෝ පහක් හෝ හයක් හෝ වේගින් වැඩ කරනවා. ඒ වැඩ කරන වේගයට තමයි රතයක් දහවණේ වෙනවා කියන්නේ. ඒ වගේ තමයි අපේ මනසත් මේ තේරෙනවා කියන එක සිද්ධ වෙන්නේ අර වාහනයක එන්ජිමක් වගේ බොහොම වේගෙන් මේක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් වචනයක් වැරදියට කිව්වහම ඒක වැරදි. වචනයක් හරියට කිව්වහම හරි. ඉතින් මේ ලෝකේ එක එක මිනිස්සයන්ගේ වැරදි කියන දන්සා ඒ වචනේ වැරදි කියනවා සමහරලාට. ඊළඟට කියනවා ඒ සංකල්පය වැරදි කියනවා. දැන් බෞද්ධයගේ සංකල්පය බිඳින විදිහට කිව්වොත් එහෙම අපි කියන්නේ මොකද්ද? අන්න බෞද්ධ සංකල්පය වැරදි කියලා. එතකොට වෙන ආගමික කෙනෙක්ගේ මතයක් සංකල්ප බිඳින විදිහට මොනවා හරි කිව්වොත් එහෙම එයා කියන්නේ මොකද්ද? ඒක වැරදි කියලා. ආයි තව ආගමකට ගිහිල්ලා ඒක කිව්වොත් එහෙම එයා කියන්නේ ඒක වැරදි කියලා. එතකොට මේ ලෝකෙ බිඳින දේවල් කොච්චර තියෙනවද නේද? වචන බිඳිනවා. ඊට පස්සේ සංකල්ප බිඳිනවා. දෘෂ්ටි බිඳිනවා. එහෙනම් මොනවද මේ මිනිස්සු එකතු කරගෙන තියෙන්නේ? ඇහැ ඇරුණේ සිද්ධාර්ථ කුමාරයාට අර බෝමැද මුලදී බුද්ධත්වයටපත් වෙනවා. අවස්ථාවේදී නැත්තම් එතකම ඇස් පියාගෙනයි සිටියේ. ඒ ඇස් පියාගෙන සිටපු නිසා එහෙමත් නැත්තම් ඇස් නොමැතිවයි වාසය කළේ කියන එක තහවුරු වෙනවා. චක්කුං උදපාදී කියන වචනේ. ඉතින් අදහස් වෙන කාරණේ මොකද්ද? කලින් ඇස් තිබුණේ නැහැ කියන එක. ඇස් තිබුණේ දැනුයි කියලා කෑ ගහනවා. උදානයක් ප්‍රකාශ කළා. අයියෙන් කෑ ගහලා කියන්නේ නැති මට ඇහැ ඉපදුනා කියලා කියන්නේ නැති. එහෙම දවසක් ඔබලත් තියෙන්න ඕන. මට ඇහැ පහල වුණා කියලා කෑ ගහන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් මම ලෝකේ දකින්නවා කියලා මේ ලෝකේ තියෙන මිත්‍යාව දකින්නවා කියලා යාට කියන්න පුළුවන්. හැබැයි මේක දැක්කට තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ගැටෙන්නේ නැහැ. ගැටෙනවා නම් මේ මිනිස්සුන්ගේ මේ තියෙන සියලුම චින්තනත් එක්ක සියලුම සම්ප්‍රදායත් එක්ක සියලුම ආගමික මිත්‍යාවන් එක ගැටෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. මොකද හැම එකෙම වර්ධ දෙන්නලා දෙන්න පුළුවන්නේ. නමුත් එහෙම ගැටීමක් ඇති කරන තැනකින් නෙමෙයි උපදින්නේ. ඒ ඇස මේ ලෝක සාධාරණ தත්ත්වයේ දකින්න. විවිධ හේතුන් තියෙනවා. එකක් ලෝකයේ සත්‍ය නැතිවීම, අනික මිනිසුන්ගේ මෝඩකම, අනික තමයි ආගමික හා ජාතික බලපෑම. මේවයින් තමයි මිනිසා මෝඩ වෙන්නේ. මෝඩ කරලා නෙමෙයි මෝඩ වෙනවා, අඥාන වෙනවා. ඉතින් අපිට වුණත් පින්නතුනේ කල්යාණ මිත්‍රත්වයේ හමු වුණ නැත්නම්, සද්ධර්මයේ හමු වුණ නැත්නම්, අපේ ධර්මයේ කල්පනා කරලා බැලුවේ නැත්නම්, කල්පනා කරගෙන අපේ ජීවිතේට අපි ඒක පරිවර්තනය කරලා එකතු කරලා දාගත්තේ නැත්නම් අපිවත් අවබෝධයෙන් පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ ධර්මයේ අතිශයින්ම පෝසත් අය තමයි අහන්නේ, දුප්පත් අය අහන්නේ. දුප්පත් අයට තියෙන ආර්ථික ඉලක්ක නේද? අර ආර්ථික ඉලක්කය මේ ආර්ථික ඉලක්ක. මෙතන එහෙම නේ, මෙතන ඉන්න පින්නතුන් ආර්ථික ඉලක්ක ජයගෙන මහා ලෝකෙට තිබුණා නැතා පූර්ණත්වයට පත් වෙලා නුවණින් දැන් ලෝකෝත්තර ඉලක්කයක් ගන්න හැකියාව සම්පාදනය කරන අය. ආර්ථික ඉලක්ක තිබුණත් එයාගේ මුල් තැන දීලා තියෙන්නේ ආර්ථික ඉලක්ක වලට නෙමෙයි, ලෝකෝත්තර ධර්මයට. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් අපිටත් එහෙමයි. අපේ මුල් කාරණය තමයි ධර්මය. පළවෙනි කාරණේ ධර්මය. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයෙන් ගෙනල්ලා දෙන දේ නම් විතර ලෝකෙ කිසි දෙයක් වටින්නේ නැහැ කියලා. අවබෝධයෙන් පස්සේ ඇති වෙන දෙයක්. ඉතින් සංකල්පිත සිල්වත් කෙනෙක් නෙමෙයි, සංකල්පිත භාවනාත්මක කෙනෙක් නෙමෙයි, සංකල්පිත ප්‍රඥාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මේ සංකල්ප ඉක්මවා ගිහිල්ලා ඇස ඉපදිලා, ආලෝකයේ ඉපදිලා, ඥානයේ ඉපදිලා බබලන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන්ම එයා එතන ඉඳලා මේ මොලෙන් නෙමෙයි කතා කරන්නෙත්, මොලෙන් නෙමෙයි දර්ශන වේද ලෝකේ ඉදිරිපත් කරන්නෙත් මොලෙන් නෙමෙයි. ඉතියා ඉන්ද්‍රියන් භාවිතයෙන් එහා දීපු දර්ශන වේදයක් එක්ක තමයි කටයුතු කරන්නේ. දැන් මොලේ තියෙන මතකයන් නම් ඕක නැති වෙනවා බිමුතුනේ. මොලේ තියෙන ධර්ම මතක කල්පනාවල් නැති වෙනවා. නමුත් පුදුමේ කියලා කියන්නේ මේ විශ්වීය ධර්මයේ පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන තථාගතයන් වහන්සේ සමහර අය අහන වයසට යනකොට මේ ධර්මඥානෙ අඩු වේවි කියලා. තථාගතයන් වහන්සේ දිราපත් වෙලා ගිහිල්ලා දෝලාවක තියාගෙන ඇවිද්දත් ඒ තථාගත ඥානය නම් අබමල් රේණුවක් අඩු වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒකට හේතුව ඒක ඉන්ද්‍රිය මතකයක් එහෙම නොවන නිසා ඒක අඩු වෙන්නේ නැහැ. එකක් තමයි අඩු වෙන්න දෙයක්වත් නැහැ. මේ සැනසිලිදායක දර්ශනය. දැන් මේ දේශනාව කරද්දී ඔබ විමර්ශන ගුණයෙන් බලන්න ඕන මොකද්ද ඒක, කොහේද ඒක, කොයි විදියටද පවතින්නේ, කොහොමද ඒක කියලා ඒ ස්වરૂපය අල්ලගන්න ඕන. එන්නවනේ කෑමු යන්න ඉගෙන ගන්න කෙනෙක් අනිත් කෙනාව කෑමු වෙනෝ වැඩි මහල් කෙනෙක් බලාගෙන ඒ විදියට මිරිස් කරල කපනවා, ලුණු ගෙඩිය සුද්ධ කරනවා, පොල් ගන්න ඉගෙන ගන්නවා වාගේ තමයි. ඒ වගේම අපි රහතන් වහන්සේලාගේ ගුණ කියනකොට, ධර්මයේ ගුණ කියනකොට, ස්වභාවයේ ගුණ කියනකොට ඔබ ඉගෙන ගන්න ඒ විදියට හැඩගැහෙන්න, ඒ විදියට ඔබත් ක්‍රියා කරන්න ඔබේ ඥානය තුලින් ඒට ඔබ එතෙන්ට පත් වෙනවා. හරියටම නෙවැරදි වෙයි පුහුණුවත් එක්ක, හුරුවත් එක්ක. රහතන් වහන්සේගේ ගුණයක් තියෙනවා තමයි ඒ ගුණේ නමුත් පුතජන භාවයේ ඉඳගෙන ඒක පිළිපදින්න බෑ. තේරුණා නේද? දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් පොසත් මිනිස්සෙක් මොකද කරන්නේ? සාමාන්‍යයෙන් කාලසටහනක් බැලුවොත් මේයා කියයි යා මේ උදේ පාන්දරින් නැගිටිනවා පොඩ්ඩක් දුවනවා. දුවලා වාහනේ ගිහලා කාර්යාලයට ගිහලා පෑනෙන් තට්ටු කරවල පුටුවේ වාඩිලා ඉඳලා රවුන්ඩ් එක තුනක් අරගිලා ලියුම් දෙක තුනකට අස්සන් ගහලා කෝල් හතරක් පහක් අරගෙන ආයේ ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා කියයි. දැන් ඉතින් කොහොම ගත්තොත් පෝසත්කම කියන එක කොහොමද වෙන්නේ නේද? එතකොට ඒක වැරදි දෙයක් බවට පත් වෙනවා. එතකොට අපි අර රහතන් වහන්සේ කෙනෙක්ගේ සුළු කොටසක් ප්‍රකාශනය කරාම ඒ කොටස කොපි කරගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. තෙන්ට කොහොමද අපි ප්‍රායෝගිකව සත්‍යවාදීව පත් වෙන්නේ කියලා. දැන් සමහර අය රහතන් වහන්සේට කිසිදු අරමුණක ඇලීමක් ගැටීමක් නැහැ කියලා කිව්වම අපේ ඈ තැලෙන්න ගැටෙන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරයි කියලා පුළුවන් කමක් නැහැ අවබෝධය නැතුව. අවබෝධය පහළ වීමෙන් තමයි ඒක නැති වෙන්නේ. තේරුණාද? අවබෝධය පහළ වීමෙන් තමයි ඒක නැති වෙන්නේ. උදාහරණයක් වශයෙන් කෙනෙක් අහුල ගන්නවා රත්තරම් මාලයක් කියලා. එකෙනෙක් කියනවා මං අහුල ගත්තේ, අනිත් එක්කෙනා කියනවා මම තමයි ඉස්සෙල්ලා දැක්කේ, මමයි පෙන්වුවේ කියලා. දැන් දෙන්නටම අයිතිනේ. දැන් මේක දෙන්නම උදුර ගන්න යනවා. දෙන්නගෙම අවබෝධය මොකද්ද? හතරම් මාලයක්. දෙන්නම උදුර ගන්න යනවා. දෙන්නම ගහ ගන්නවා. දෙන්නම බිම වැටෙනවා. දෙන්නම මඩ නාගෙන ගහ ගන්නවා. මං තමයි දැක්කේ, මම පෙන්වුවේ, ඔයා තමයි අහුල ගත්තේ. නැත්තම් මං පෙන්වුවේ නැත්නම් ඔයා මම පෙන්වුවට මමනේ අහුල ගත්තේ ඉස්සෙල්ලා කියලා දෙන්නගෙම අයිති වාසිකම් කියනවා. හැබැයි එක වෙලාවකදී මේගොල්ලන්ට මේක කැඩිලා යෑ මේදී හරි එහෙම නැත්තම් කාගෙන් හරි ප්‍රකාශයකදී හරි මේක දැනගන්නවා මේක රත්තරන් නෙමෙයි කියලා අවබෝධය තියෙනවා. එතන ඉඳලා ගහගන්නේද? රණ්ඩු කරගන්නේද? මඩේ පෙරලගෙන ගහගන්නේද? නෑනේ. මොකද්ද උනේ? අවබෝධය තුල. හැබැයි රත්තරන් මාලයක්ම කියලා තේරෙනකන් ඒගොල්ලෝ ගහගන්නවා. ආන් ඒ වගේ නිකන් අත්හරින්න නෙමෙයි තියෙන්නේ. තේරුණානේ? අවබෝධය තුල ඇත්ත වශයෙන් අත්හරින්න ඕනේ නැහැ. මොකද වෙන්නේ? අත්හැරෙනවා. දැන් අපි කියන්න ඕනේ අරක මේ රෝල් ගෝඩ් මාලයක් රුපියල් මේ 20ට තියෙන එකක් කියලා දැනගත්තට පස්සේ දැන් අපි කියන්න ඕනේ දෙයට ඕක අත්හරින්න දැන් ඕකේ ආසාව අයින් කරන්න කියලා කියන්න ඕනද? කියන්න ඕනේ නැහැ. දැන් අරය කියනවා අවෙන් තියාගන්න. අරය කියනවා ඔයාම තියාගන්න කියලා දෙන්නෝ දාලා සමහරලාට එතනම බිම දාලා එක යනවා. හොඳ උදාහරණයක් එක්ක ඔන්න කියලා දුන්නා. ලොකු ධර්ම කාරණයක් ඕක. ඕම වටින දෙයක්. දැන් ඔය අතහරින්නනේ මැරෙන්න හදන්නේ. දුකනේනේ ඔන්න අතහැරෙන ක්‍රමය. එතකොට අවබෝධය තියෙන්න ඕන. එතකොට අපේ විඥානය පිළිබඳව අපි හරි අවබෝධය තියෙනවා නම් අපි ඒක තේරුම් ගත්ත නම් ඒක හරි. එතකොට අපිට ඒක කටයුතු කරන්න පුළුවන්. ඒ අවබෝධය තුළ අත්හැරීම අවශ්‍ය කරනවා. මොනවද අපිට තියෙන ඇලීම්ද ගැටීම්ද බැඳීම්ද? ඕනම දෙයක් අවබෝධයටපත් වෙනකොට අත්හැරෙනවා. විශේෂයෙන් අපි භෞතික දෙයක් නෙමේ අවබෝධයටපත් වෙන්න ඕන මේ විඥානය නැමැති චිත්‍රපටි ශාලාව. මේ ආධ්‍යාත්මය තුළ තියෙන චිත්‍රපටි ශාලාවක් නේ. ඒ චිත්‍රපටි ශාලාවේදී ඒ රඟ දැක්වෙන චිත්‍රපටි ඉදිරියේදී ඔබ හඳනවා, වැළපෙනවා, hina වෙනවා, ආයි අඬනවා, ආයි hina වෙනවා, ආයි අඬනවා. එනවා මේ බලන්න ඕන මොකද්ද මේ? මේ තමයි මගේ චිත්‍රපටිය. මම විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද චිත්‍රපටිය. මම හඳමි. දැන් මගේ මේ දවස්වල යන්නේ අඬන සීන් එකක්. අනිත් කෙනාට අල්ලපු වැටේ ඉන්න කෙනාට යන්නේ ඒ දවස්වල ඒ සීන් එකද නෑ. එයාට යන්නේ hina වෙන සීන් එක. අනිත් පැත්තේ වැටේ ඉන්න කෙනාට එයාට යන්නේ බය වෙන සීන් එක. ඊටත් එහා පැත්තේ ඉන්න කෙනාට තියෙන කලකිරීමේ සීන් එක. දැන් චිත්‍රපටි වෙනස්. මේ ගෙදර එක්කෙනාගේ චිත්‍රපටි නේ, එහා පැත්තේ ගෙදර එක්කෙනාගේ, ඉස්සරහා ගෙදර එක්කෙනාගේ. ඒ චිත්‍රපටි වෙනස්. දැන් මෙතන ඉන්න අයටත් එහෙම. සියලු දෙනාම හොඳ අධ්‍යක්ෂකවරු. බලන්න ලස්සනට ඒ රූප කෝණ, ලස්සනට හැඩයට ඒ ඒ අරගෙන තියෙනවා කැමරාව. හොඳින්ම අධ්‍යක්ෂණය කරන්න තියෙනවා. ඉතින් බලන්න මේ චිත්‍රපටියේ වැටෙන්න ඕන අවසානේ නිමි කියලා. නිමි කියලා තිරේ වැහෙනවා. තිරේ වැහිච්ච ගමන් අපි වැඩ වාඩි වෙලා ඉන්නේ තවදුරටත් නිමි කියලා වැටුනොත් එහෙම නැගිටලා යනවා. ආන්න ඉන්ද්‍රියන් වලින් යා නැගිටිනවා. මේ ඉන්ද්‍රියන් සත්‍යයි, මේ ඉන්ද්‍රියන් පරමාර්ථයක් තියෙනවා, මේ ඉන්ද්‍රියන් මමයි, මේ ඉන්ද්‍රියන් තුල යථාර්ථයක් තියෙනවා කියලා අවබෝධයක් තිබුණොත් එයා ඒ දක්වා මේ ඉන්ද්‍රියන් ළඟ වාඩි වෙලා ඉනවා. එයා තේරුම් ගන්නවා මේ ඉන්ද්‍රියන් වල සත්‍යයක් නැහැ, මේක තියෙන මායාවක් කියලා. එවිටම එතනින් නැගිටිනවා. මිරිඟුවක් පස්සේ දුවගෙන ගියපු මුවෙක්ක පාට අවබෝධය තේරුම් අරගෙන මේක ජලය නෑ කියලා නතර වෙනවා වගේ දෙයක්. මිරිඟුව පස්සේ දුවගෙන යන මේක මේක ජලය නෑ කියලා දැනගත්තම් ඒවලෙම නතර වෙනවා වගේ වැඩක් නෑ. ලුණු වතුර බිව්වොත් පිපාසය වැඩි වෙනවා කියලා දැනගෙන පොච්චර පිපාසය තිබුණත් ලුණු වතුර නම් බොන්නේ නෑ. බිව්වොත් එහෙම පිපාසය වැඩි වෙන මුළු මහත් ලෝකයම පිපාසය නිවා ගන්නට අර 100ට 85ක්ම 80ක් 85ක්ම ලුණු වතුර බොන ලෝකයක් තියෙන්නේ. මිනිස්සුන්ගේ පිපාසය එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද සමාජයේ ලෝකේ? වැඩි වෙනවා. පිපාසිතයි, හරි පිපාසිත මිනිස්සු. බලන්න පිපාසයෙන් දුවන මිනිස්සෙක් වගේ නෙමෙයිද කියලා පාරේ මිනිස්සුන්ගේ ගමන බිමනනේ. හරිම වෙට්ටු දාලා මෙහෙන් දාලා එකිනෙකා පරයාගෙන බැනගෙන ගහගෙන ඕන් ගාගෙන දඩි බිඩි ගාලා දුවන්නේ. බලන්න පිපාසයෙන් වතුර හොයාගෙන දුවන මොෙක් වගේ. මොකද්ද තියෙන්නේ? මේ ඉන්ද්‍රිය පිපාසය. ඉන්ද්‍රිය පිපාසයෙන් දුවනවා. පිපාසය කියලා යම් යම් දේවල් පිපාසය නිවා ගන්න කියලා මේ ඉන්ද්‍රයන් පහෙන් ගන්නවා. ගත්තට පිපාසය නිවිච්ච ස්වභාවයක් නැහැ. නිවෙන්නේ නැහැ. ඉතින් කියනවා මහණෙනි පිපාසයට ලුණු වතුර බිව්වා වාගේ. ඇවිලෙන ගින්දරට පිදුරු දැම්මා වාගේ. නිෂ්පලයි කියනවා. මස් නැති ඇට කෑබැල්ලක් කපන සතෙක් සුනකෙක් වාගේ. ඔහුගේ කටමතු ආල වෙනවා. ඔහු මේක රසය විඳිනවා. ඔහුම හපනවා. බඩ පිරෙන්නේ නැහැ. ඔහුම පීඩාවටපත් වෙන විතරයි. ඒ නිසා මේ ලෝකේ මිනිස්සු මේ හොයන විදියට සැනසීම හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිස්සු පීඩාවටපත් වෙනවා පමණයි කියන එක බුදු වදනේ කියලා දෙනවා. එහෙමනම් මුළු මහත් ලෝකයේම අසාරේ සාරමතිනෝ අසරු දෙයක් සරුයි කියලා අරගෙන තියෙනවා. සාරංච සාරතෝ ඤප්පා. හරියට සරු දෙයම සරු විදියට සලකන්න ලොකු නුවණක් ඕන. සරු දෙය තෝරගන්න නුවණ නැත්තම් තේරෙන්නේ නැහැ. දැන් මේ කියන ධර්මයේ අහන පිරිස හරි අඩුයිනේ. ඒකට හේතුව ඒකට පෝසත් පිරිසක් එන්න ඕන. දැන් මම දෙවන්ත ඉහළම ගණේ වාහන නිෂ්පාදනය කරන වාහන නිෂ්පාදන ආයතනයක් දාලා තියෙමුකෝ. නැත්තම් විකුණන ආයතනයක් සේල් එකක් දාලා තියෙන සුපිරි වාහන විතරයි තියෙන්නේ. කවුරුත් නැහැ. දැන් ඔය කොළඹ තියෙන සුපිරිම වාහන විකුණන සේල් දෙක තුනක් තියෙනවා. මං ගියේ නැහැ බලන්න. මේ කවුරුත් මිනිස්සු නෑ. ඔහි වීදුරු දාලා මේ දාලා ඉන්නව මැස්සෙක්වත් නෑ. පේනව නේද? කවුරුත් නෑ. මොකද හේතුව ඉඳලා හිටලා පෝසත් මිනිස්සෙක් විතරයි ඕකට යන්නේ. තේරුණා නේද? පෝසත් මිනිස්සෙක් විතරයි ඕයින්කම් බලන්නවත් යන්නේ නැත්නම් යන්නේ නැහැ. ඇයි? ආන් මේ වගේ තමයි. ආනන්ද හාමුදුරු සුපිරි BMW, Benz මේ Prado වගේ වාහන නිෂ්පාදනය කරලා දාලා තියෙන මේව ගන්න ඉන්නේ පෝසත් මිනිස්සු විතරයි. නැත්නම් මැස්සෙක්වත් නැහැ. හැබැයි දැම්මනම් 3-wheeler කඩයක් කරේ, bike කඩයක් කරේ, නම් පොඩි පොඩි පාබෙදි කඩයක් වගේ එකක් දැම්මොත් සාමාන්‍ය ඕනම දුප්පත් මිනිස්සුෙකුට ඇවිල්ලා ගන්න පුළුවන්. මෙන්න පුංචි කාර් සේල් එකට නම් ඉනෝ කට්ටිය හොගාන කැඩිච්ච ඒවා, බාල ඒවා, අඩුවට තියෙන ඒවා, ඒ මේ කොන් කැඩිච්ච ඒවා තියෙනවා, ඒවත් තියෙනවා. ඊළඟට බලන්න මේ මටිත් ඇති. දැන් අපි ඔය බාල බඩු, චීන බඩු කියලා එනවා. මේ චීන සමහර බඩු හොඳයි. ඉතින් ඒ බාල එක ගන්න යනවා. මොකද අර හොඳ එක ගන්න ඇයි? ඒක පොඩ්ඩක් මිලයි. අර එවලේ ලොකු දුරක් බලන්න බැරි මිනිස්සයා අර හොඳ එකක් දැම්මහම අවුරුදු 5ක් එකකින් යනවා. නරක එකක් දැම්මහම ඒකේ අවුරුද්දයි යන්නේ. දෙකයි යන්නේ. එතකොට අර මිනිස්සයට ඒ ගාන හදා ගන්න බැරි කමයි, ඒකේ තියෙන වටිනකම දන්නේ නැති කමට එයා බාල එක ගන්නවා. ආන් ඒ වගේ මේ ලෝකයේ මේ ගැඹුරෙන් අවබෝධ කරගන්න තියෙන වටිනාකමට, ඒ ධර්මයට ඒ තැන දෙන්නට පුළුවන්කම තියෙන්නේ අර ගැඹුරු ඥානයක්, නුවණක්, කැපවීමක්, ශක්තියක් තියෙන අයට විතරයි. හරමවත් ඥානක් හදාගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. ඒ වගේ පින්තුනේ අපි මේ මේ ධර්මයේ ලේසික් පහසු පිරිසක් ගන්නෙ නෑ. ඊටාම සුළු පිරිසක් විතරයි තියෙන්නේ. අනිත් එක මේ සංසාරේ රඳවන්න නෙමෙයි ඔබ මේ 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 ලෝකේ සියලු මිනිසුන් ජීවත් වෙන්නේ සංසාරේ රැඳෙන්න. මේ සංසාරේ රඳවන්න නෙමෙයි අපි මේ බණ අහන්නේ සංසාරේ අතු මෙදෙන්න. සංසාරේ අතු මෙදෙන්න. සංසාරේ කියලා එකක් ඉස්සෙල්ලා බලන්න ඕන තියනවද කියලා. සංසාරයක් තියෙන්නේ සංසාරය අල්ලගත්ත නිසා. නැත්තම් සංසාරයක් කියලා දෙයක් නැහැ. නැති දෙයක් පස්සේ දුවගෙන යන එකට කියනවා සංසාරේ දුවනවා කියලා. නැති දෙයක් දුවගෙන යනවා. ඒක තමයි ස්වභාවය. ඇවුළුවාම ඇවිලිලා යනවා. දැන් අපි හිතමු මේ රථ වාහනයක් කියලා. ඕක ස්ටාර්ට් කරනවා කියලා කියන්නේ මොකද්ද? අර එන්ජිම පත්තු කරනවා කියන්නේ. පත්තු වුණාට පස්සේ ඕකේ නියම සද්ද එළියට આવොත් අර සයිලන්සර් එක මේව දාලා අක අඩු කරලා තියෙන නිසා කනට ඇහෙන සද්දයක් නැති වෙන්න පුළුවන්. නියම සද්ද ඇතුළට આવොත්ම කන් දෙකේ ඇඟිලි ගහගෙන දුවන්න වෙනවා. ඒ තරම් තටපට ගාලා පුපුරන සද්දයක් තියෙන්නේ. ඒ වගේ. ඉතින් ඒ වගේ අපේ ආධ්‍යාත්මය තුලත් මහා වේගින් පිපිරීම් තියෙන්නේ. ඒ පුරණ වේගයට තමයි අපි මේ සංසාරය කියලා කියන්නේ. සැරිසරනවා කියලා කියන්නේ, අපි දුවනවා කියලා කියන්නේ. සංස්කාර වේගය කියන්නේ ඒකයි. ඈ තප්පරේට කෝටි ගානක වේගයකින් අරගෙන තප්පරේට වාර ගානක මේ මේ දෙකක් තුනක් හරි හතරක් පහක් හරි වෙන්න පුළුවන් නේ. නැත්නම් 10ක් 15ක් වෙන්න පුළුවන් වේගයකින් වෙන්න පුළුවන්. ඒක දැල් වෙන්නේ නමුත් ඒ අපේ චිත්තචෛතසික ධර්මයන්ගේ දැල්වීම ඊට වඩා බොහොම වේගවත්. ඒ වේගවත්තාවය තුල අපි දකිනවා සත්වේ පුජ්‍යලයේ ආත්මය. තවත් උදාහරණයක් ගත්තොත් මේ ඇහිේ තියෙන මෙගාපික්සල් ගාන අභිභවා යන විදියට ගිනි පෙල්ලක් වේගයෙන් කරකවනකොට අපිට අර ගිනි කෙලි සංදර්ශනවල තියෙන්නේ නේද? ගිනි කෙලි සංදර්ශනවල නෙමෙයි අපි පෙරහැරවල් වල ගිනි කෙලි තියෙන්නේ. ඒවයි මේ වේගෙන් කරකවනකොට අපි දකින්නේ මොකද්ද? ගිනි රවුමක්. ඇයි ගිනි රවුමක් අපි දකින්නේ? ඇහි මෙගාපික්සල් එකට අරක අල්ල ගන්න බෑ. දැන් මේ ෆෑන් එක උනත් වේගෙන් කරකිනකොට පෙත්ත වෙනම අල්ල ගන්න බෑ. දැන් ෆොටෝ එහෙම ගැහුවාම සමහර වෙලාවට බොඳ වෙන්නේ මොකද? කැමරාව චලනය වුණා කියලා කියනවා. එහෙම නැත්නම් ෆොටෝ එකට පෙනී හිටින කෙනා චලනය වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට ඒක බොඳ වෙලා වගේ පේනවා. ආන් ඒ වගේ මේ අපේ සීමාව ඉක්මවුවට පස්සේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර නැති දෙයක් තියෙනවා කියලා ඔන්න අපි තේරුම් ගන්න ඕන. සරල සිද්ධාන්තයකින් පටන් ගන්නකෝ. නේ 500 ගානක්ද කොහෙද තියෙනව මෙගාපික්සල් මේ ඇහැක වේගය ඊටත් වඩා තියුණු කැමරා ලෝක නිර්මාණය වෙලා තියෙනවා. 60 අල්ල ගන්න බැරි ඒවා අල්ල ගන්න පුළුවන්. නමුත් මේ ලෝකේ හරි මේ දුප්පත් මේ හොයාගෙන බලාගෙන යනකොට මේ ඉන්ද්‍රිය ඥානය කියන්නේ ඉන්ද්‍රිය දැනුම කියන්නේ ඉන්ද්‍රියන්ට ග්‍රහණය වෙන දේවල් කියලා කියන්නේ හරිම සීමාන්තික දෙයක්. නමුත් ඉතින් ලෝකේ කියලා හිතාගෙන ඉන්න. මොකද අපිට පේන ටිකනේ අපේ ලෝකේ වෙන දෙයක්ද නේ? අපිට පේන ටික, අපිට දැනෙන ටික, අපිට හැඟෙන ටික තමයි අපිට ලෝකේ කියලා හිතන් ඉන්න. ඒක තමයි වැරද්ද. අපිට පේන ටික, අපිට දැනෙන ටික නෙමෙයි, එහාට ලෝකයක් තියෙනවා. ඒක බොහොම වේගවත් දර්ශනයක්, විශ්ව ඥානයක්. විශ්ව ඥානය අනිත් අයට තියෙන විශ්ව ඥානය නෙමෙයි. විශ්ව ඥානය කියන්නේ නිර්වාණය කියන එකට, වෙන එකට නෙමෙයි. විශ්ව ඥානය කියන එක විශ්වය බැඳිලාද තියෙන්නේ කොහටවත්? හේතු වෙලාද? නැහැ. මහා පෘථුවිය හරි ඉරට බැඳිලා තියෙනවා. සඳුට බැඳිලා තියෙනවා. ඈ ඒ සංස්කාරවලනේ එකක් හේතුවෙන් එකක් පවතින නේද? ඉර නිසා අපි පවතිනවා. අපි නිසා ග්‍රහ ලෝක නිසාත් ඉරත් පවතිනවා වෙන්න පුළුවන්. සඳ නිසා පෘථුවිය ඒ ආකාරයෙන් පවතිනවා. පෘථුවිය නිසා සඳ ඒ ආකාරයෙන් පවතිනවා. ආදි වශයෙන් මේ එකිනෙකට 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 හැම මොහොතකම සම්බන්ධ වෙවි පවතින පත්‍ය සමූහයක ලෝකේ තියෙන. නමුත් විශ්වය කියන්නේ එහෙම එකක් නෙමෙයි. විශ්ව ඥානය කියන්නේ ඒකයි. විශ්වය කියන්නේ එහෙම මොකක් හරි හේතුවකින් මොකක් හරි පවතින එක නෙමෙයි. ඒක නිසා තමයි විශ්ව ඥානය, එහෙම නැත්නම් නිර්වාණය. විශ්වය නොබැඳී පවතින දෙයක් තමයි. ඒතකොට නිර්වාණය කියන එකෙන් මොකක්ද? බැඳීම් රහිත දෙයක්. බැඳීම් නැති, බැඳීම් නැති දෙයක්. ඒ ඥානයක්, ඒක දර්ශනයක්, ඥානයක්. අර පේන තැනක් දර්ශනයක් කියලා කියන්නේ ඒකට පේනවා. නමුත් ඒ තරම් මධ්‍යස්ථ වූ විනිශ්චයකාරයේ, ඒ තරම් නිවැරදි වූ සම්‍යක් වූ දර්ශනයක් මේ ලෝකෙත් තව කෙනෙකුට නැහැ. මොකද හේතුව ඒක අතිශයින්ම සාධාරණ වූ තැනකින් උපදින දෙයක්. අතිශයින්ම සාධාරණ වූ තැනකින් ඉපදිච්ච තැනක් ඒක. මොකද හේතුව පුජ්‍යලයක් එහි නැති නිසා. එහෙනම් ඔබට සියලු දුක් පමුණවන, පීඩා පමුණවන, වේදනා පමුණවන තනත්තා ඔබ ළඟමයි සිටින්නේ. කවුද ඒ තනත්තා? අකුරු දෙකකින් අපි කියන්නේ හැමදාම ආන්නේ තනත්තා. ඔබ මෙතෙක් කාලයක් සිතාගෙන හිටියනම් මාව පීඩාවට පමුණවන වෙන කෙනෙක් කියලා නෑ. ඔබව පීඩාවට පමුණවන්නේ ඔබේම ළඟ තියෙන අර මම කියන අකුරු දෙක. දුක් වෙන්නේ, මහන්සි වෙන්නේ, කැප වෙන්නේ ඔක්කොම කරන්නේ මම කියන අකුරු දෙක වෙනුවෙන්. ඒ වගේ මම කියන අකුරු දෙක දුරු කරන්න අපි ජීවිතේ තේරුම් ගන්නවා. තේරුම් ගන්න තැන අපිට හැකියාව ලැබෙනවා මේ සියල්ල දුරු කරන්න. පරේෂණය තුළින් තමන්ට දෙයක් ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒකේ ලොකු වටිනකමක් තියෙනවා. ඒක තමන්ගේම දෙයක් හැටියට, ඒක තමන්ගේ අවබෝධයක් හැටියට තමන් ඒකේ අයිතියක් ලබනවා. අයිතියක් ලබනවා කියන එකෙන් අදහස් වෙන්නේ ප්‍රත්‍යක්ෂ වූ දෙයක්, දැනුමක් නොවූ දෙයක් බවට ඒක පරිවර්තනය වෙනවා. ඒක හරි ධනයක්, ප්‍රඥා ධනං කියලා කියනවා. මේක ඒ ප්‍රත්‍යක්ෂ වූ දේවල් ප්‍රඥාවට අදාළ වෙනවා නේද? එතකොට ඒ ගොඩාක් තියෙන්නේ ප්‍රඥා ධර්ම නෙමෙයි මිනිස්සු ළඟ තියෙන්නේ නේද? ඔය ගොඩක් ඔය ඉගෙන ගන්නවයි කියන දේවල් වල, අපි දැනගන්නවයි කියන දේවල් වල එහෙම ප්‍රත්‍යක්ෂතාවයක් නැති වුණාම ඒක ප්‍රඥාගෝචර ධර්ම නෙමෙයි, ඒක සංකල්පිත ධර්ම. ඒ නිසා අපිට ප්‍රඥාගෝචර ධර්ම ලැබෙනවා අපේ විදර්ශනාව තුළ. නිවන හරි පෙන්වන්න හරි ලේසි. එන මෙහෙම මම ඔබට එක පද පේලියකින් පෙන්වන්නම්. පුළුවන් නම් දකින්න. මේ ලෝකේ ඕනම දෙයක් පෙන්වීම සඳහා අපි පාවිච්චි කරන මේ දබර ඇඟිල්ල නේද? දබර ඇඟිල්ල පාවිච්චි කරලා මේවම පෙන්වනවා. ඇඟිල්ල දිගු කොට පෙන්වනවා. අහස පොළව දෙයක් වෙන්න පුළුවන්, භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඇඟිල්ල දිගු කොට පෙන්විය නොහැකි යමක් වේද? ඒකම දේ නිර්වාණයයි. දැයි බලන්න ඇති. ඇඟිල්ල දිගු කොට යමක් පෙන්විය නොහැකිද? එය එකම දේ නිර්වාණය. නිර්වාණය කියන වචනේ තේරුම බැඳීම් නැත කියන එක පමණයි. බැඳීම් නැත්නම් මනසේ එතන බැඳීමක් නැහැ කියන එක. ඒ දර්ශනය තුළ බැඳීමක් නැහැ කියන්නේ. වාන බැඳි නැති. නිදහස් කියන එක නිදහස් දර්ශනය. නිර්වාණ දර්ශනය කියන්නේ නිදහස් දර්ශනය. ඒතු මරණ කතාවකුත් නැහැ, උපදින කතාවකුත් නැහැ, පවතින කතාවකුත් නැහැ, ඇති කතාවකුත් නැහැ, නැති කතාවකුත් නැහැ. ලොකු මිත්‍යාවක් මිනිසුන් මට කියා මේ මම කියා සංසාරයක යනවයි කියලා හිතාගෙන ඉන්නක. තොරයි සංසාරයක් නැද්ද? එතකොට බෝධිසත්වෝ පාරමී විරුවා කියන්නේ බුරුද? පුනර්භවයක් නැද්ද? එහෙම ඒ කතාව එහෙම එකක් තියෙනවා. ඒක වෙනම කතාවක්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පහන් දැල්ල අපි දකින්නේ, අපි මේට පැය ගන්නවට කලින් දකින්න පහන් දැල්ල තියනවද කියලා අහුවොත් කියන්නේ මොකද්ද? ඒ පහන් දැල්ල තියනවා කියලා. ඒත් හොඳින් විමසා බලා ඒ තතු දැනගත් කෙනෙක් දන්නවා ඒ පහන් දැල්ල නෙමෙයි, මේ නිමේෂයකින් දැක්ක පහන් දැල්ල නෙමෙයි මේ පවතින්නේ කියලා. ඒ කර්මයන්ගේ බැඳීම හේතුවෙන් දැල්වෙමින් දැල්වෙමින් පවතින දේ. ආන් ඒ වගේ දෙයක් තියෙනවා මිසක් එහෙම සංසාරයක් කියලා එකක් නැහැ. අර ඒ චේතනා ධර්ම එකක් නැර එකක් එකක් නොසිද එකක් හට ගන්න නිසා තමයි අර පහන් දැල්ල එහෙමනේ හරි පුදුම වේගෙන් තිරයට බැඳීමින් පවතිනවා. ඒ බැඳින වේගෙන් දැල්වෙන දේ හැමතිස්සෙම ෂය වෙනවා. දැල්වෙනවා කියන්නේ ඒකනේ නේද? ෂය වෙනවා. ෂය වෙන තැනම ආයි බැඳෙනවා. ඒ බැඳීම් පරම්පරාව නිසා පහන අත්තු වෙනවා. තියම් මොහොතක ඒක නිවිනවා. අන්න ඊට පස්සේ යන නිවුණු බව දකින්න. ඉතින් ඔබේ මේ චිත්තචෛතසික ධර්මයන්ගේ පරම්පරාව දැල්වි 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 පවතිනවා. පුජ්‍යලත්වය නැමැති පාන්තිවේ සංසාරයේ කියන එක දැල්වි දැල්වි පවතිනවා. මේ මන සම්බන්ධතාවය කරන්නට අපිට තණ්හාව නැමැති තෙල් වලින් මේක තෙත් වෙනවා. ඉතින් අවසානයේ තේරි නිවන් අරමේ අවබෝධ කරගෙන ගත්තට පස්සේ අපරාධේ අපි ඇඬුවේ. අපරාධේ අපි රණ්ඩු කරගත්තේ. අපරාධේ අපි ලෝභ කළේ, ද්වේෂ කළේ, වාද වුණේ, බේද වුණේ කියලා හිතෙනවා. සත්වයේ පුජ්‍යලේ නැති තැන ජාතියක්, ආගමක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් කොහොම පිහිටවන්නද? සත්වයේ පුජ්‍යලේ නැති තැන ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් කොහොම පිහිටවන්නද? පිටවන්න බෑ. එනම් කුමක්ද මේ කරන්නේ? අවිද්‍යාව. ඒ කියන්නේ විද්‍යාව කියන එක අදහස් වෙන්නේ ඇති තතු සත්‍ය නොදැකීම. අවිද්‍යාව කියලා කියන්නේ සත්‍ය නොදැකීමේ ප්‍රශ්නය. අවිද්‍යාපච්චය සංඛාර. ඉමිටේෂන් මාලෙට දෙන්න ගහගන්න. අවිද්‍යාපච්චය සංඛාර. වටින කමක් නෑ. හැබැයි දැක්ක සැනින් තමයි හරියට ධර්මයේ දැක්කොත් විඳුතුනේ හරියට මේ ටයර් එකට ඇණයක් ඇනුනා වගේ සූස් ගාලා උලම් බහලා යනවා. සත්‍ය නැමැති මේ අපි තුල පහළ වුණොත් එහෙම අවිද්‍යාවේ රැඳුම් සියල්ල අවසන්. දැනනනේ දැන් අපි සමහර මැජික් වලට අපි පුදුම වෙනවා. ඒක කොහොමද ඒක කරන්නේ කියලා. ඒත් ඒක කරන විදිය දැක්කාම අයියෝ මේක හරි සරල දෙයක් නේ කියලා හිතෙනවා. පෙන්නු කරනවානේ සමහර වෙලාවට මේ මැජික් එක කරන හොරේ පෙන්නු කරන අවස්ථාවක් තියෙනවා. ආන් ඒ වගේ තමයි. අපිට මේ චිත්ත චෛතසික ධර්මතා ටික අපිට පෙන්නන මැජික් එක අපි කවදද හරි විද්‍යාවෙන් දැක්ක ගමන් අර යට තියෙන යකඩ බාර් එක අපිට පේන්න පටන් ගන්න. දැන් ඔය අහසේ ඉන්නවා වගේ මැජික් එකක් තියෙනනේ නේ. උඩ වාඩි වෙලා මෙහෙම ඉන්නවා. එරමිනේ වතාර. පොළු කෑල්ලක් තියාගෙන විතරයි ඉන්නේ. ඒක ඇතුලේ යකඩ ෆ්‍රේම් එකක් තියෙන ඒක උඩ තමයි යා වාඩි වෙලා ඉන්නේ. මැජික් එකක් වගේ පේන්නවා. යකඩ ෆ්‍රේම් එකක් උඩයි ඉන්නේ. ඡාන් එක දැක්කම අයියෝ මේක නම් අපිටත් බැරි කියලා. අනිත් තියෙන මැජික් වලත් තියෙන ඒ වගේ වැඩ තියෙන්නේ. දැක්කම hina යනවා ඇස් බැඳුම් විතරයි. ඒ නිසා බුදුහාමුදුරුව මේ අපේ හිතටත් ඇස් බැඳුම් මැජික් කරුවෙක් කියන උදාහරණය ගෙනල්ලා දීලා තියෙනවා. ඇස් බැඳුම් විතරයි තියෙන්නේ සත්‍ය නෑ කියලා ඇස් රවටනවා කියන එක විතරයි කියනවා. එතකොට අපි ඒ අපේ තුලත් මේ රවටීම් සමුදායක් තියෙන්නේ සත්‍යක් නෑ කියලා. ඔබ ලෝකයෙන් වෙන දෙයක් අරගෙන නැතුව ඇති. ඔබ වශයෙන් මම වශයෙන් අරගෙන තියෙන දේ ශාල රැවටීම සාධාරණ නොමැති යුක්ති සහගත නැති සාධාරණ නැති දෙයක් තමයි අපි මේ මම කියලා අරගෙන තියෙන්නේ. මේ මොහොතේ ජීවත් වෙන්නේ ස්වභාව ධර්මයේ හුස්ම ටිකෙන් ඔක්සිජන් වලින්. ඒ වුණාට මිනිසාගේ චින්තනය වැඩ කරන්නේ මේ ජීවිතයේ මගේ. මේ මොහොතේ ජීවත් වෙන්නේ ස්වභාව ධර්මයේ ජලය ටිකෙන්. මේ මොහොතේ ජීවත් වෙන්නේ ස්වභාව ධර්මයේ උණුසුමෙන් හිරුගේලියෙන්. මේ මොහොත ජීවත් වෙන්නේ ස්වභාව ධර්මයේ ආහාර පාන වලින්. ඒ අපේ දෘෂ්ටිය සහ චින්තනය ගැටි වෙලා තියෙන්නේ මේ මම කියලා. ඔය මම කියලා කතා කරන්න කාටද? මම කියන්නේ කවුද? කොමන? ඔබ සෙවිය යුතු ගැඹුරුම දේ ඔබේ ආධ්‍යාත්මයේ හැම තැනම දුවලා හොයන්න ඕන කෝ මම? මට හොයලා දෙන්න මම කෝ? හොඳ ප්‍රශ්නාර්ථයක් නේද? හුවමයි කියලා හොයන්න පුළුවන්. මම කවුද? නැත්තම් මම කොහෙද? හොයන තරමට ඔබේ ඥානය වර්ධනය වෙනවා. විදර්ශනාව පුළුල් වෙනවා. වැරදි දික්ටි තියෙනවනම් ඒක දිය වෙලා යනවා. ඔක තියෙනවනේ අපිට දික්ටියක් නේද? සක්කාය දික්ටිය, සකී ආත්මය කියන දික්ටිය දිය වෙලා යනවා. ඊට පස්සේ සකී ආත්ම දික්ටිය ගත්තට පස්සේ ඒ අනිවාර්යෙන් ශ්‍රී ලබ්බත පරාමාස ඔය විචිකිච්ඡා තියෙනවා. ඒ ලෝකයේ සියලුම ආගමික විචිකිච්ඡාවෙන් ඉන්නේ. ඒ විචිකිච්ඡාව ඇති කරගන්න දැඩි පිළිගැනීම, දැඩි ඇදහිලි වලට මේ මිනිස්සු තදින් ඒක හිතේ දරා ගන්න උත්සාහ කරනවා. කොච්චර දරා ගන්න උත්සාහ කරත් විචිකිච්ඡාව තියෙන්නේ. දාර්ශනිකයෙක් කියලා තියෙන කිසිම මිනිසෙක් ස්වර්ගයට යන්නේ නැහැ. මත් නිසාද යත් ඔවුන් කිසි කෙනෙක් ස්වර්ගයේ ලිපිනය නොදන්නා බැවින් කියලා. හෙඩ්ඩස් නැතු යන්නේ ඒක තමයි. හෙඩ්ඩස් නැතුව තමයි යන්නේ. අවු ඉතින්නේ ලෝකේම කොහොමද ආගම් channel TV ටිකක් දාගෙන දැක්ක වගේ කියන පච බොරු. ස්වර්ගය අතේ තියලා පෙන්නන්නේ. දිව්‍ය ලෝකේ අතේ තියලා පෙන්නන්නේ. මිනිස්සු ඒවත් තණ්හාවෙන් තමයි, තෘෂ්ණාවෙන් තමයි පතන්නේ. පොත කිව්වනම්, ආගම කිව්වනම්, දෙයියෝ කිව්වනම් හරි. ඒ කියන්නේ තමන්ද චින්තනයක් නැහැ කියලානේ. දැන් ඔබට මේක බුදුහාමුදුරුවෝ කිව්ව නිසා හරි කියලා ඔබ දෙයක් බාර ගන්නව නම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔව්, තමන්ද චින්තනයක් නැහැ කියලා. මේක බුදුහාමුදුරුවෝ කිව්ව නිසා වැරදි. ඒ කියන්නේ තමන්ද චින්තනයක් නැහැ. මේ අපේ ආගමික නායකයා කියලා පොතේ අහවලතන අහවල් වගන්තියේ තියෙන. ඒ නිසා මේක හරි, මේකෙන් එහා යන්න බෑ. ඒ කියන්නේ තමන්ට චින්තනයක් නැහැ. තමන්ට චින්තනයක් නැහැ කියන්නේ ඔබ නාස්ලනුවක් දාපු හරකෙක්. නාස්ලනුවක් දාපු හරකෙකුට බෑ චින්තනයකට වැඩ කරන්න. එයාට අදින පැත්තට යන්න ඕන. මෙතන ඉන්න අයද නෙවෙයි, අත්තරසීම කියන්නේ මේක තියෙන මෙතන ඉන්න නැති අයට. මන් නාසනු කපලා දෙන්නේ මේ නයිගේ. මේ නයිත නාසනු දාන්නේ නැහැ. දාලා තියෙන නාසනු කපලා දෙන්නේ. චින්තන නිදහස දීලා තියෙන්නේ. නමුත් මේ චින්තන නිදහස නැහැ. අපේ දේශනාවල තියෙන පුළුවන් තරම් හිතන්න පිළිගන්න එපා කියලානේ. වෙන දේශනාවල ආගම්වල තියෙන මොකද? එහෙම හිතුවොත් ඒක සැකය. එහෙම හිතුවොත් ඒක අවිශ්වාසය. ඒ දෙවියන්ට එහෙම නැත්නම් ආගමට කරන අගෞරවය. ඔබ මේක පිළිගත යුතුයි කියලා ලෝකෙ තියෙන. බුද්ධාගමත් කට්ටිය එහෙම කට්ටියක් උගන්වනවා. ඒක වැරදි. බුදුහාමුදුරුව මතක් කරෙන්නේ මං කිව්වයි කියලාවත් බාර ගන්න උමනාව නැහැ. ඇත්ත වශයෙන්ම ඔබට චින්තනයක් තියෙනවා. ඔබ මේක හරි වැරදි කියලා ප්‍රත්‍යක්ෂ කරලා ඔබ තුලින් මේක මතු කරගන්න කියලා. අන්න චින්තනයෙන් පෝසත් වෙච්ච මිනිස්සුයෝ. අවබෝධයෙන් පූර්ණත්වයට පත්වෙච්ච දාර්ශනිකයන් විශිෂ්ටය නිර්මාණය කරන්නට ඔබ හරි වාග්යවන්ත ධර්මයක් අහන්නේ. මේක හරි සුන්දරයි ධර්මය. අපි සංකල්පයක නතර වෙන අය නෙමෙයි. සත්‍ය සත්‍ය විදියටම වැටහේවා, අසත්‍ය අසත්‍ය විදියටම වැටහේවා. හිමි සියල්ල මා තුල රැඳේවා, අහිමි සියල්ල මා සතු නොවේවා, නොරැවේවා. ඔබ අදිෂ්ඨානයක් කරන්න. මට ඉතිරි යමක් වේද, ඒ ඉතිරි යම ඉතුරු වෙද්දී අහිමි වන සියල්ලම අහිමි වෙන්න කියලා. තා අවුරුදු 150කින් ඔබට ඉතිරිව ඇති අතිරික්ත ඉතිරිය පිළිබඳව අතිරික්තයක් තියෙන බයි ඉදිරියක් තිබිලා ඉතිරිය පිළිබඳව දෙන්න බලන්න. 2100 දී ඔබේ ඉතිරිය මුකුත් නෑ. ඒ නිසා අපිට කලබල වෙන්න දෙයක් නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මය මේ වය ධම්මා සංඛාරා, මේ සියලු සංස්කාරක ධර්මයෝ වෙනසී යනවා, ක්ෂය වෙලා යනවා. ඔක්කොම එකට මොන මතයක හිටියද මල්ලන් කියන්නේ වෙන්නේ සියලු ආගම් වැරදි, සියලු ජාති වැරදි, සියලු කුල ගෝත්‍ර වැරදි, සියලු රටවල් වැරදි, සියලු මිනිසුන් ළඟ පවතිනා වූ පුජ්‍යලත්වය වැරදි. හරි වූ දෙයක් අබමල් රේණියක්වත් නැහැ, වැරදි වූ දෙයක්ද නැහැ. සියලු ආගම් හරිත් නැහැ, වැරදිත් නැහැ. සියලු ජාතීන් හරිත් නැහැ, වැරදිත් නැහැ. සියලු පුජ්‍යලත්වයන් හරිත් නැහැ, වැරදිත් නැහැ. ඇයි? අපි ඒක වැරදි කිව්වොත් හරි කියන කට්ටිය අපිට ගහනවා, හරි කිව්වොත් වැරදි කියන කට්ටිය අපිට ගහනවා. ඒ නිසා හරිත් නැහැ, වැරදිත් නැහැ. ප්‍රශ්නයක් නැහැ නේද? ඒගොල්ලන්ටම අපි හරි ගන්නෙත් නැහැ වැරදි කියන තැනට අපි ඒව දාන්නේ නැහැ. ඒව දාන්නේ නෙවෙයි බුද්ධලේක ඉන්න එපා. මේ ලෝකය පිළිපුල් කියන තැනට දාන්නේ නැහැ මම. අර මේ ලෝකේ ලස්සන තැනක් හරි අවලස්සන තැනක් හරි නෙමෙයි. ඇයි එහෙම දැම්මොත් ඒක බුද්ධලක්ෂයක් නේ. දැන් සමහර කට්ටිය කියනවා මේ අනිවාර්යෙන් අපේ කෙලෙස් නැති කරන්න අපි පිළිගුණ පුරුදු කරන්න ඕන. හරි මේ කියන ඒව පුරුදු කරන්න හොඳ නෑ. මේ උපරාදී මිනිස්සු නිකන් අර දිව්‍ය ලෝකේ ඉන්නේ යන්න ඉන්න එක අපායයන්. වැඩිම මානසික පීඩන වලින් ද්වේෂයෙන් ඉන්න පිරිසක් කියතොත් ඒ බෞද්ධයෝ මක් නිසාද අනිත් අයට වැරදි 5යි 10යි ඔය වගේ සීමා සහිත වෙන්න පුළුවන්. බෞද්ධයන්ට වැරදි කෝටියක් තියෙනවා. දත් පෙන්නල hina වුණත් වැරදි. දිව්වත් වැරදි. එහෙම කියන්නේ නේද? ගහක අත්තක් හැඩුවත් වැරදි, හැරිලා බැලුවත් වැරදි. hina වුණත් වැරදි, රෙව්වත් වැරදි, කෑවත් වැරදි, නොකෑවත් වැරදි. ඉතින් ඒකනේ අපේ රටේ මිනිස්සුන්ට මොකද්ද වැරදි නැත්තේ? හැමදේම වැරදි. හරි හැම්ම කිරීම දියුණු වීමත් වැරදි. ලස්සනට ඉඳීම ඒකත් වැරදි. ඊට පස්සේ මාලා ගන්න විලේපන ධාරණ මණ්ඩන ඒ කියන්නේ සුවඳවත් ලස්සනට මල් වවාගෙන හිටියොත් ඒත් වැරදි. එතකොට පෙරේතිය මල පෙරේතිය වගේ හතර වටේ අතු ගහන්නේ නැතුව හිටියොත් එහෙම ආන නියම රියල් බුද්දිස්ට් දෙවනෝ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් ඕ අපි තේරුම් ගන්න මහන්සි වෙමු. හෙමින් හෙමින් කිව්වට නෙමෙයි දර්ශනයෙන් අපි ජීවිතේ ගොඩනගා ගමු. හැමදෙනාටම සම්මා සම්බුද්ධ සරණයි.